සීලයක පිහිටීම තුලින් ඒ අනුව කටයුතු කිරීම නිසා අවසානයේ නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් නේද කියන එකයි අහන්නේ. පහදා දෙන්න කියලා. දැන් මෙතෙන්දී අපි දැනගන්න ඕනේ සීලයක පිහිටීම කියනකොට කෙබඳු සීලයක පිහිටීමෙන්ද නිවන් ලැබෙන්නේ කියන එක දැනගන්න ඕනේ. දැන් සීලයක පිහිටීමෙන් නොඑක ආකාර සීල තියෙනවා. ඒ වගේම අන්‍ය පරිබ්‍රාජිකින්ගේ සීල් ක්‍රම තියෙනවා. ඒ වගේම සාසනික සීලිය හැකිටත් නොඑක ආකාර විවිධාකාර මත තියෙනවා. අපිට නිවන් දකින්න අවශ්‍ය කරන්නේ මොන සීලයක්ද කියන එක අපි තෝරා ගන්න ඕනේ. යම් සමාදානං තං වතං සංවරක්ඛේන සීලං. යම් සමාදානයක් ඇද්දේ වතකි. සංවරක්ඛේ පිහිටීමක් ඇද්දේ සීලෙයි. දැන් වතයි සීලෙයි තෝරා ගන්න ඕනේ. වත කියන එක දෙව්ලොවට ඉනිමඟක්. එහෙමයි පෙන්නා තියෙන්නේ. සීලය කියන එක සමාධි ප්‍රඥාව වැඩිලා නිවන් අවබෝධ කරන්න හේතු වෙන ක්‍රමයක්. මේකෙත් ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා. මෙන්න මේ ටික තෝරා ගන්නවා. සීලේ අතර ආර්ය සීල තියෙනවා. දැන් යම්කිසි කෙනෙක් දෙව්ලෝ බලාපොරොත්තු වෙන සීල් රකින්න පුළුවන්. යාරේ සීලේ රැක්කහම යාගේ දෙව්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒක ආර්ය සීලයක් නෙමෙයි. බබලෝ බලාපොරොත්තු වෙන සීල් රකින්න පුළුවන්. දැන් සීල් යෝගීන් ඉන්නවා. සීල්වතක් රැකගෙන ඒ වගේම යම් සීලයක් ආරක්ෂා කරලා මේ රාග දේශ මොහයන් යටපත් කරගෙන එහෙම යන ක්‍රමයක් තියෙනවා. ඒ සීලයේ බබලෝට හේතු වෙන අවශ්‍යක ඒක නිවනට නේද? නිවනට හේතු වෙන සීලයක් තියෙනවා. ඒකට කියන ආර්ය සීලය. අන්නේ ආර්ය සීලය ආර්ය සමාධිය සහ ආර්ය ප්‍රඥාවට හේතු වෙනවා. සීලයේ සමාධියට සහ ප්‍රඥාවට හේතු වෙනවා. සීලය කිව්වහම සම්මා දිට්ඨියෙන් හටගන්නා වූ සීල් තියෙනවා. ලෞකික සම්මා දිට්ඨියක් තියෙනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙලා දසවස්තුක සම්මා දිට්ඨියේ පිහිටලා රකින්න සීලයක් තියෙනවා. අබුද්ධෝත්පාද කාලයේ මේ ටික තිබුණා. නත්ති දානං නත්ති ඉත්තං නත්ති හුතං නත්ති සුකර දුක්කටානං කම්මානං පලං විපාකං නත්ති මාතා නත්ති පිතා. ඉතින් ඔය ආදි වශයෙන් එකිනෙක විග්‍රහ කරලා තියෙනවා. දස ආකාරයක් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒකෙන් මුලටම වෙන අත්ති දානං අත්ති සුකං මිසුතං අත්ති හුතං අති සුකර දුක්කටානං කම්මානං පලං විපාකං අත්ති මාතා අත්ති පිතා. ඔය ආදි වශයෙන් යන ක්‍රමයක් තියෙනවා. දානෙහි විපාක ඇත. ඒක ඒක සම්මාදිට්ඨියක්. ඒක ලෞකික සම්මාදිට්ඨියක්. ඒ වගේ නැති ඒකවල නැති දානක් නැති ඉට්ටක්. ඉතින් ඉට්ටක් කියන එකට වෙලා නැහැ හෝම පූජා ආදී වශයෙන් කියලා තියෙනවා. නමුත් ඉටු කිරීම කියන එකයි ඒක වචනේ. ඉටුකම් මිෂ්ඨ කිරීම. ඉටුකම් මිෂ්ඨ කරන එකේ ඒකත් එක සීල ගුණයක්. ඒක සම්මාදිට්ඨියක්. ඉටුකම් මිෂ්ඨ කිරීමේ ප්‍රතිඵලයක් තියෙනවා. ඒක හරි කියන එක. ඉතින් ඒක තේරුම් ගන්නේ නැහැ. මව්පියන්ට ඉටුකම් මිෂ්ඨ කරනවා, ගුරුවරුන්ට ඉටුකම් මිෂ්ඨ කරනවා, ආචාර්යවරයාට ඒ වගේම තවත් මේ වැඩි හිටියන්ට ඒ තම තමන් ඉතින් යුතුකල යුතු යුතුකම් මාලාවක් තියෙනවා. ඒ යුතුකම් මාලාව පිළිබඳ පිළිගන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටිය. ඒක දසවත්වක මිත්‍යා දෘෂ්ටියයි තියෙනවා. එයා ඒ යුතුකම් පිළිගන්නේ නැහැ. ඉතින් එයාගේ යුතුකම තේරුම් අරගන්න මා විසින් මේක කළ යුතුයි. මට මෙහෙම උදව් කරලා තියෙනවා. උපකාර කරන පුද්ගලයා දුර්ලභයි පරම ඒ වගේම කෘතෝපකාර කරන පුද්ගලයා පරම දුර්ලභයි කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. අනේ යුතුකම් ඉටු කරනවා නම් එයා කෘතෝපකාර දන්න කෙනෙක් වෙනවා. නැති ඉත්තන් කියන එකේ අර්ථය ඒකයි. ඒකට ඒ වගේම නොඑක ආකාර හෝම පූජා, අග්‍රසාසය පූජා, මේ ආදී වශයෙන් හදන පූජා තියෙනවා. තමන් විසින් ඉෂ්ට කරලා දෙන විශේෂ පූජා. ඒ වගේ තදන් නැති උතන් කියයි තමයි පින්නුවේ ඒකයි. ඒ කියන්නේ සමා විසින් දැනුවත් වෙලා ඉන්නේ මේ බඳු වන්නා පූජාවල් කළ යුතුයි, මේ බඳු අයට මේ උපකාර කළ යුතුයි. තමන්ට උපකාර කළත් නොකළත් මේ උතුම් ගුණ, මේ බඳු උතුම් ගුණ වතුන්ට ඒ වගේ මේ ගුණයන්ට සැලකිය යුතුයි, ගරු කළ යුතුයි කියලා. මේ ආකාරයෙන් තමන් විසින් ඒ ගුණෙහි වටිනාකම දැනගෙන ඒ වගේ තමා විසින් ගන්න අග්‍රසාසය පූජා, විශේෂයෙන් තමන්ට හිතුණා විශේෂයෙන් කරන පූජා, මේ ආදි වෙන සකස් කළ කරන පූජා තියෙනවා. අන්න ඒ වගේ පූජාවල් වල තියෙන විපාක තියෙනවා, ඵල විපාක තියෙනවා. හොඳයි කියලා තේරුම් ගන්න එක ඒකත් ලෞකික සම්මාදිට්ඨිය. ඒ වගේම සැප දුක් ඇති කරන්නා වූ කර්ම ඵල විපාක තියෙනවා. අපි හොඳ දෙයක් කළොත් ඒකට ප්‍රතිඵලය හොඳ එකක් වෙනවා විපාක වශයෙන්. නරක දෙයක් සිද්ධ කළොත් ඒකට විපාකේ නරක එකක් සිද්ධ වෙනවා. දැන් මේකත් අපි අදහන්න ඕනේ, දැනගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඒතකොට ඒකත් ලෞකික සම්මාදිටිය. දැන් මව් කියලා කෙනෙක් විශේෂයෙන් ඉන්න අනික් අයට වඩා මව්ගේ විශේෂත්වයක් තියෙනවා. දරුවෝ කරේතු විශේෂත්වයක් තියෙනවා. ඒ වගේම පියා කියලා විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍ය ලෝකයට වඩා විශේෂයි මව්පිය දෙන්න. මෙන්න මේ ආකාරයෙන් ඒක සමහර කෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. මව්පිය කියලා විශේෂත්වයක් සැලකන්නේ නැහැ. ඒ විශේෂත්වය සැලකන්නේ එක දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය එක. මව්පියන්ට සැලකනවා, මව්පියන්ගේ ගුණ දකින්නවා කියන එක ඒක විශේෂ දෙයක්. ඒක උතුම් ගුණයක් සම්මාදිටිය, ලෞකික සම්මාදිටිය. පින් පව් තියනවා කියන එක තේරුම් ගන්න එක විශ්වාස කරන එක ලෞකික සම්මාදිට්ඨිය. ඉතින් ව්‍යාදී වශයෙන් ඒ තියෙන යහපත් පැත්තක් තියෙනවා. ඒ පැත්තට කියනවා ලෞකික සම්මාදිට්ඨිය. අන්නේ සම්මාදිට්ඨියේ පිහිටලා යම් කෙනෙක් හිතෙන් කයෙන් වචනෙන් කටයුතු කරනවා නම් ඔහුටත් ලැබෙනවා සීලය. ඒ කටයුතු කිරීම වතක් ඒ තුළින් ඔහුට පිහිටනවා චේතනාවක්. දැන් ඒ වගේම ප්‍රාණඝාත කරන්න හොඳ නැහැ. ප්‍රාණඝාත කරන්න හොඳ නැති නිසායි කරන්නේ නැත්තේ. මට තියෙන ලාභයක් නිසාවත්, අලාභයක් නිසාවත්, නිඳාව ප්‍රශංසාවක් නිසාවත් මම ප්‍රාණඝාත කරන්න තු ඉන්නව නෙමෙයි. දැන් බාහිර ප්‍රශ්නයකට ඉන්නව නෙමෙයි. ඒක හොඳ නැති නිසායි, දුෂ්චරිතයක් නිසායි, නොකරිටක් නිසායි මම ප්‍රාණඝාතය නොකරන්නේ. අන්නේ ආකාරයෙන් හොරකම් නොකරන්නේ ඒකයි. ඒක දුෂ්චරිතයක්, නොකලීත්තක්, නොගැලපෙන දෙයක්. උතුමන්ට ගැලපෙන්නේ නැහැ. ඥානවන්තය අනුමත කරන්නේ නැහැ. අනුමත කරන්න හේතු නැහැ. ඒ ආකාරයෙන් දැකලා ඉවරලා හිටන් ඒ බඳු ආකාරයෙන් සීලයක පිළිපදින ගුණයක් තියෙනවා. මේකත් අබුද්ධෝත්පාදකාරයේ තියෙන එක. එහෙම කරන්න පුළුවන්. දැන් මෙන්න මේ බඳු සීල තියෙනවා. ඉතින් ඒ බඳු වන්නාව හොරගම් කරන්නේ නැහැ, කාම විත්‍යාචාරයක් කරන්නේ නැහැ, බොරු කේලම් පරිසවදන පලාප ලෝභ තරහ මෝඩ කියන මේවා කරන්නේ නැහැ කියලා දස කුසලයේම අවෙදත් දුච්චත්තයක් නොකල යුතුක් කියලා දැනගෙන ඥානවන්තයෝ ගරහනවා. ගරහන හේතු තියෙනවා. ඒ ප්‍රහංසා කරන්න හේතු ඒවැ නැහැ කියලා තමයි තේරුම් අරගෙන. ඒ හේතුවෙන් දස කුසලයේ වලකින එක උතුම් ගුණය. අබුද්ධෝත්පාද කාලී තෝටික කරන්න පුළුවන් ඒ නෝන ඇති අනුසයෙන්ගේ නෝන ඇති ඥානවන්තයෙක් තේරුම් ගන්න. හැබැයි මේ බඳු ආකාරයෙන් තේරුම් ගන්න මේ සීලය ඉතින් ඉතින් මේ මට්ටමින් තේරුම් අරගෙන හිටියට. ඒක සුගතියට ගෙනියන ඉනිමගක් හා සමානයි. උර ස්වර්ගයට උපදින්න පුළුවන්. සුගතියට උපදින්න පුළුවන්. ඒ ගුණයෙන් හිටියොත් ඒ සුජත්තේ හිටියොත්. හැබැයි නිවන් දකීම නම් ඔයිට වඩා එහැයි කොරසකින් ඒක තේරුම් ගන්න තියෙනවා. ඇයි මම ප්‍රාණඝාත නොකරන්නේ? දුචර්ත්‍ය බවත් හැබෑව. නොකටිත්ත බවත් හැබෑව. ඥානවන්තයෝ ගරහන දිය බවත් හැබෑව. ඒක ප්‍රහංසා කරන්න හේතු නැති බවත් හැබෑව. ඊනට මම ඒක නොකරන්නේ. අන්න එතෙන්ද මේ ප්‍රශ්නෙට සා උත්තරයක් අවශ්‍ය වෙනවා. ධර්මානුකූල උත්තරයක්. මේ ඔක්කොම කරන්න හේතුව ලෝක සත්‍ය මේ දුචර්ත්‍ය කරමින් හෝ ඒවා කරමින් ඒ අවැඩ කරන්න හේතුව. Tamante yampisi ආත්මලාභය බලාපොරොත්තු වෙනවා. ආත්මලාභය කියලා හිතන් කියන්නේ ආත්මයක් තියනවා කියන එක නෙමෙයි. ලෝකයා මිත්‍යා දෘෂ්ටියකට බහිනා නිත්‍යයි සැපයි ආත්මයි කිය. මේ ලෝකේ බොහොම හොඳ කැමැතිය පවත් ගන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙන සුවයක් නැත්නම් ඒක සදාතනික සුවයක් මේ ලෝකේ තියෙනවා. ඒක හරි සැපයි. සැනසුම් සහගතයි. ඒක හරයක් තියෙනවා. ආත්මාදී වශයෙන් ගන්න හරයක් තියෙනවා ඒ. මෙන්න මේ දෘෂ්ටිය නිසා ලෝක සත්‍යය අංගිත කරන්නේ ආත්මලාභයක් ඇති කරගෙන ආත්ම දෘෂ්ටියක් ඇති කරගෙන බැඳිලා. අන්නේ ආත්මලාභයට හිත තියෙනවා. මෙන්න මේ හිත තියාගත්තාම ඒක ගන්න විශාල බලාපොරොත්තුවක් ඇති වෙනකොට මූලික වශයෙන් යුක්තියෙන් සාධාරණත්වයෙන් හරි ඒක ගන්නවා කියන හැඟීමක් ලබා ගන්න. බලාපොරොත්තු වෙන පංචකාම සම්පත්තිය. අන්නේ පංචකාම සම්පත්තිය පිළිබඳ දැඩි බලාපොරොත්තුවක් ඇති කරගත්ත පුද්ගලයා හරි වටිනවා ශ්‍රේෂ්ඨයි කියලා හැඟීමකින් යුක්තව ඒක වෙනුනහම. දැන් මේ தත්ති සමාන සතු කරගන්න. මුලින්ම පටන් ගන්නවා යුක්තියෙන් සාධාරණත්වය. කෙනෙකුට අවඩක් නොවන විදිහට මං ඒ ආකාරයෙන් පංචකාම සම්පත්තිය ලබා ගන්න. මේ බලාපොරොත්තු තිබුණාට කවදාහත් මේ පංචකාම සම්පත්තිය කියන එක බල්ලන් තහුවෙච්ච මස් කටුවා. උගුල්සන් තහුවෙලා තියෙන මස් කැටියක් වගේ. මොකද ලෝක සත්‍යය පංචකාමයේ පොර කරනවා. පංචකාමයේ බලාපොරොත්තුෙන් සතර දෛරයන් ලෝක සත්‍යයට ඊට වඩා වටිනා දෙයක්. මේවා මම කරගන්න, මගේ කරගන්න විශාල බලාපොරොත්තුවක් ඇති කරගන්න. ඒවට මම කියන්නේ. නෑ ඒවා මා සතුයි කියන්නේ. ඒවා මගේ පිරිස සතුයි කියන්නේ. මේ ආකාරයෙන් බලාපොරොත්තු ඇති කරගන්නවා ඒ පංචකාම සම්පත්තිය. මෙන්න මේකේ පහර වදිනකොට මේක ආකාරයෙන් ඒකට විරුද්ධතාවයක් නැගෙනකොට තරංකාරීත්වය ගොඩ නැගෙනකොට ඒක නිකන් තරංගයට බහිනවා. තරංගයට බහලා පොර කාලේ තමන්ගේ ලොක් කරගන්න බලනවා. එහෙම කරනකොට බුද්ධිලිය අතර අසාධාරණත්වය මතුවෙලා. ඒකින් නික උන් නොයේ යුතුකම් වලින් මෙන්න ආයුතුකම් වලින් හෝ ඒ ටික ලබා ගන්න හිතා ගන්න. යුතුකමින් බැරි නම් අයුක්තිය. ඊළඟ බහින් තීරණ ඒකයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක ලබා ගැනීමට ලෝකෙ ඉස්සෙල්ලාමත් දස කුසලයේ ආරම්භු නැති කියනවා. ඒව ලබා ගැනීම සඳහා ලෝක සත්‍යය බොරුවෙන් පටන් ගන්නවා. හොරකමෙන් පටන් ගන්න ඉස්සෙල්ලා. මේ ලෝකෙ සම්පත්තිය පංචකාම සම්පත් නිදහසේ භුක්ති විඳින කාලයක් මුල්ම කාලෙට වෙනවා කියලා කියන මේ ලෝක ආරම්භය. මේ ලෝක ආරම්භයේදී බ්‍රහ්ම කාල්පික මිනිස්සු බ්‍රහ්මකායික උපදිනවා. අම්මගේ තාත්තගේ මේ මව්කුසේකටයි දීලා අම්මේ තාත්තේ සම්බන්ධව උපදිනවා නෙමෙයි. ඕපපාතික උප්පත්ති ලබාගෙන සියුම් ශරීර වලින් මේ ලෝකෙ ඉපදිලා එහෙම සැරිසරමින් මේ ලෝකේ ගන්ධයන් ආග්‍රහණය කරමින් ක්‍රමක්‍රමයෙන් ශරීර ගනිබවට පත් වෙන ක්‍රමයක් ගැන කියවෙනවා. ඊට පස්සේ එහෙම ක්‍රමයකින් මේ රෝගේ තියෙන ආස්වාදයන් කෙලවරක් නැතුව තියෙනවා. මොකද අල්ලාගත්ත ඒවා කවුරුවත් නැහැ. ලෝභේ, තරහව, මෝඩකම කියන මේ වයින් අල්ලාගෙන බැඳිලා හැඳිලා නැහැ. ඒක නිසා විශාල ලැබීමකින් සොයන් ජාතව මේවා පහළ වෙනවා. කන බොන ආහාර සොයන් ජාතයි. අර පුණ්‍ය ශක්තිය අර නිදහස් විචාරක සත්‍යයේ ගුණේ නිසා ලෝක සත්‍යයයි. ඒවට මහන්සි වෙන්න දෙයක් නැහැ. ඒ හේතුවේ ඵලයක් වශයෙන් ඒවා සොයන් ජාතව පහළ වෙනවලු. සොයන් ජාත හැල් පහළ වුණාම කියන්නේ ඒකයි. සුවිතං කරන්න මහන්සි වෙන්න මොනවද දෙයක්. ඒ පුණ්‍ය වාසනාව නිසාම ලෝක සත්‍යයට පින්ඵලයක් වශයෙන් ඒවා ලැබෙන්න පටන් ගන්නවා. මේව ලැබෙන්න පටන් ගත්තාට පස්සේ ලෝක සත්‍යය අමගද කරන්නේ ඒවා භුක්ති විඳිනවා බොහොම නිදහසට. දැන් අපි වාතයේ හුස්ම ගන්නවා කවුරුවත් අහරම් කරන්නේ නැහැ. තව විතරලා තියෙන ඔච්චරයි. සොයන් ජාතව අපිට ලැබිලා තියෙන ප්‍රයෝජනයක් පොරකන්නේ නැතුව ගන්න තියෙන ඔච්චරයි තව. ආඹ හුස්ම ගන්න ඒවා මගේ ටික කියන්න දෙයක් නැහැ. ඔච්චරයි තව ඉතුරු වෙලා තියෙන්නේ. ඌටෝන තරම ඌ ගත්තා මට ඕන තරමක් මම ගන්නවා මම අන්ත දෙල්ල දෙයක් එක නෑ ඕන තරම් තියෙනවා කියලා කියන්න පුළුවන් එකම දේ තමයි වාතයේ විතරයි. අද වාතයේ තිබෙනවා වගේ ජලයක් විතර තිබුණා ඒ වගේ. අද නම් ජලයටත් වැඩ බැඳගත් අවස්ථා බොහෝ තියෙනවනේ. අව දේනි වතාවට තියෙන තව ජලය. වතුර ටිකක් ඉල්ලන්න දීන්නේ නැත්නම් මටම තව එකක් තියෙනවා. නමුත් තද ඉලවර කාලයක් නොත් ඒකත් හංග ගන්න. ඒ අවස්ථාව අද තියෙනවා. ආහාරයේ ඊටත් පල්ලෙහා දැනක් තියෙනවා. ඒක හා භයානකයි ඒක බොහොම හිඟ වෙලා තියෙනවා. මොකද හේතුනේ ලෝක සත්‍යය ඉස්සෙල්ලා පටන් ගත්තේ මේ ආහාරයේ තමන්ගේ කොටසට ගැප් කරගන්න. අර ගණීවාන ශරීරය ඇති වෙනකොට මේ කල්පයේ ඉස්සෙල්ලා කල්පේ ජීවත් වෙච්ච මිනිස්සු. මේ මිනිස්සුම තමයි ඒක ලෝකේ විනාශ වෙනකොට අර බ්‍රහ්ම කල්පයේ බ්‍රහ්මයේ බවට පත් වුනේ. ආවස්තර නැමැති බ්‍රහ්ම ලෝකයේ යනකම්ම සුද්ධ වේලා සුද්ධ වේලා ගිහිල්ලා හරවුණු කරන්න දෙයක් නැහැ දෙවිලා දෙවිලා ඔක්කොම විනාශ වෙලා ගියාට පස්සේ අල්ලා ගන්න දෙයක් නැති නිසා ඇති වුණ මේ ප්‍රකෘති ස්වභාවයෙන් ඇති වුණ ස්වභාව දහම තුලින්ම ඇති වුණ එක්තරා විදිහක අල්ලා ගන්න දෙයක් නැති කෙනෙක් ආපු අලෝභයක් නිසා ලෝක සත්‍යය නිදහසෙවි යාමේ ප්‍රතිඵලයක් වශයෙන් අහස වාගේ ජීවත් වුණා. අහසේ අල්ලා ගන්න දෙයක් නැතුව වාගේ අල්ලා ගන්න දෙයක්. මෙන්න මේ ගතියෙන් ඉන්නකොට ඒගොල්ලන්ට ඒ ගති ලක්ෂණේ නිසා චතුර්ථ ධ්‍යාන මානසිකත්වයේ වැළුණා. නිසා මෙලොවින් චුත වෙලා ගිහිල්ලා ගන්ධබ්බගෙන ආත්මවලට ගිහිල්ලා ඊට පස්සේ දේවාත්ම වෙන සත්‍යයට ගිහිල්ලා සුද්ධ ආත්ම සුද්ධතාවයට ගිහිල්ලා ඒ වැඩි අවබෝධයෙන් ආව අවබෝධයකින් ඔය ධ්‍යාන අවබෝධ කළා ලෝක සත්‍යය. ඉතින් ඒ අද්දව වලින් චිත වෙලා ගිහිලා ඉතින් ධ්‍යාන ලෝකවල ආවාසර බ්‍රහ්මයෙන් ඉඳලා උපන්නා. මේ ආවාසර කියන බ්‍රහ්ම ලෝකයේ ආවස ගෙවිලා ඉවර වෙනකොට නැවතත් මේ ලෝකේ සකස් වෙලා එන කාලේ සකස් වෙලා එනවා නැවතත් ඒවා ඉන්න බ්‍රහ්මයෙන්ගේම ආව ගෙවිනකොට ඒ ගෙවිච්ච බ්‍රහ්මයින්ට ඉන්න පටන් ගන්නවා ක්‍රමක්‍රමයෙන් අර පංචකාමීට යොමු වුණ ඒ පැත්ත නැඹුරු වෙච්ච අදහස. අපිට මනවලන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇසුරු කරගෙන ඉඳ තියෙනවා නම් කොච්චර හොඳ. ඒව එකක් වයි නැතුව නෙමෙයි මෙහෙම ඉන්නේ. එහෙම ඉඳ තියෙනවනම් අර පැරණි ඉස්සෙල්ලා හිටපු කල්පයේ තිබිච්ච මානසිකත්වයන් ආයෙත් මතුවෙලා එනවා. මේ මතුවෙලා එනකොට ඒ ආයෙත් ඇති වෙන චිත්තජ රූප. ඒ චිත්තජ රූප මුල් කරගෙන. ඒකෙන් හට ගන්නවා සම්පත්තිකර මහා මේකේ කියලා හිතන් ඉතරා විදිහක ශක්තිය. ඒක රූප භාවකපත් වෙලා ගැටි වුනහම වලාකුලක් වාගේ ලෝකේ ආරම්භක රූප හර ගන්නවා කාම ලෝකයක් නිෂ්පාදනය කරන්න. කාම ලෝකයක් නිෂ්පාදනය කරන්න සූසු පැත්තටයි ඒවේ ආකර්ෂණ. එහෙනම් මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන පැත්තටයි ඒ වැදලා ඉන්නේ. බඹතලයේ ඉඳලා ඊ අදහස ඇති කරනකොට අර චතුර්ථ ධානයේ හිටපුවා තෘතිය ධාන තලයේ දෙනවා. ආයි ද්විතිය ධානයේ තලයේ සකස් වෙලා ආයකට එනවා. ප්‍රථම ධානයේ සකස් වෙලා ආයකට එනවා. මහා බ්‍රහ්ම කියන තත්ත්වෙට එකෙනෙක් ඕකට ඇවිල්ලා තමයි මගේ කැමැත්තටයි මේක පහළ වුණේ. මගේ බලාපොරොත්තු පරිදි මේ ලෝකේ පහළ වුණේ ඒකේ නායකයා මමයි කියලා. එහෙම දෘෂ්ටිය කරගෙන එයා මං සියල්ලංගේම පියා කියන නම අරගන්නවා. මට ආශ්‍රය කරන්න තව පිරිසක් හිටියා නම් කොච්චර හොඳ කියලා එයාට ස්වභාවයෙන් හිතක් එනකොට. එයා හිතුවට නෙමෙයි අර ආයු ගෙවිච්ච බ්‍රාහ්මීය ගති ලක්ෂණ අනුව අර බබතලයේ උපදිනකොට. අර ඉස්සෙල්ලාම උපන් බ්‍රාහ්මයාට හිතෙනවා. මගේ බලාපොරොත්තු ඉටේලා තමයි අර කෙනේ පහළ වුණේ. එයා දන්නේ නැහැ මෙයා පිටින් ආවේ කොහොමද කියලා. එයා හිතා ඉන්නවා ඒ බ්‍රහ්මයා ඉන්නේ පහළ වීමක් දෝනේ නෑ. ඒ බ්‍රහ්මයා තර ලෝකෙම හිටපු කෙනෙක්. අර ඉතල චතුත් අධ්‍යාන ලෝකේ ඉట్లా ක්‍රමක්‍රමයෙන් ද්විතීය තෘතිය අධ්‍යාන තලයට ඇවිදලා ඉපදිලා ඒකේ ආයු ගෙවිලා හිටන් ද්විතීය අධ්‍යාන තලයට ඇවිදලා ඒකේ ආයු ගෙවිලා ප්‍රථම අධ්‍යාන තලයට එන තත්ත්වෙට මනස එනකොට එයාට හිතෙනවා මට රූප කායය තියෙන්නේ සියුම් කායය තව. තම සියුම් කායය මනෝමය කායයක් තියෙන්නේ. නෑ නෑ මිනිස් බවටපත් උන්නේ නෑ තව. මනෝමය කායික ශරීරයකින් තමයි ඒ බබලෝ ඉඳලා ක්‍රම ක්‍රමයෙන් පල්ලෙහාට ගති ලක්ෂණ වෙනස් වෙන වෙනස් වෙන්නේ. උපේක්ෂා ඒකාග්‍රතාවයෙන් ඉන්න මානසිකත්වයක් තියෙන තාක්කල් එයා බබලෝ උපදින්නේ චතුර්ථ ධ්‍යාන බබලෝ. එයාට මේ මේ කායික වශයෙන් සැනසුමක් සුවයක් කොච්චර හොඳ කියලා හැඟීමක් ආව උපේක්ෂාව අහක් වෙලා සුඛේ නැගින්න පටන් ගන්නවා. සුඛේ කග්ගතාවයෙන් තත්ත්වෙටපත් වෙනවා. තවම මහ විසක් එහෙම ආවෙ නැහැ. කාමයන්ට ගැටිවුනේ නැහැ. සුඛේ තමයි ඊළාට යගේ හිතරේ. කයර දැයෙනකොට යදහස එනකොට මොකද සුඛේ කග්ගතාවේ බ්‍රහ්මයාට ගෝචරයි. ඒ අදහස ගත්තොත් එයාට සුව සහගත කයක් ඇති කරන ජීවුම් කයක් ඇති කරන මානසිකත්වයක් ඇති වෙනවා. ඒක කොච්චර සාර්ථක ප්‍රණීතද කියලා ආපහු හැවෙනවා. ඒ සංකාරයෙන් ගොඩනැගිලා ඉන්නකොට බ්‍රහ්මයා අවශ්‍ය කෙලවරුනොත් එයා සුඛේ කග්ගතාව සංකාරයෙන් ඒකට ගැලපෙන ත්‍ෘතිය ධ්‍යාන තලයට සකස් වෙලා ඒක උපදිනවා. එබඳු බ්‍රහ්මින්ගේ හටගත්තහම ආයු ගෙවිච්ච පළවෙනි බ්‍රහ්මයා තමයි ඒකට එන්නේ. ඒකට ආවට පස්සේ එයාට මතක් වෙනවා ඊළඟට. නිතර නිතර සුඛේ මතක් වෙනවා හරි ප්‍රීතියක් එනවා. ප්‍රීතියෙන් පිනා යන්න පටන් ගන්නවා. ප්‍රීති සුඛේ කග්ගතා කියන මානසිකත්වය ඇති වෙනවා. ඒක තමයි ද්විතිය ධ්‍යාන තලයේ තවසේ මානසිකත්වය. ඒ හේතුවෙන් ඒක අවශ්‍යයි වුණාම ත්‍ෘතිය ධ්‍යානයේ තලිය අවශ්‍යයි වුණාම ඔව් ඒ සංකාරයට අනුකූලව ද්විතිය ධ්‍යාන තලයේ බ්‍රහ්මයේ කියලා උපදිනවා. ඊට පස්සේ එතෙන්ට ආවට පස්සේ එයාට හිතන්න හිතෙනවා. මේ සිතිවිලි නගන්න හිතෙනවා. විදාකාර යහපත් සිතිවිලි නගන්න හිතෙනවා. පිරිස හිටියා නම් සමගිය සමාදානෙන් ඉඳ තිබුණා. අදහස් හුවමාරු කරගෙන තිබුණා. එකතු වෙලා ඉඳ තිබුණා අපිට කොච්චර හොඳ. තව කාමයක් ආවේ නැහැ. පුංචි ළමයි දෙන්නේ පාළුවනේ තව කෙනෙක් හොයා ඉන්නවා වගේ. මානසිකත්වය එහෙමයි. දැන් පුංචි ළමයි තනියෙන් ඉඳ කැමති නැහැ කවුරු හරි ඉන්න කැමති. කාමයේ සදා නෙමෙයි. නමුත් ඒ පාළුව යන්න එකෙක් ඉන්නවා නම් කියන හැඟීමක ඊළමයටත් තියෙනවා. මේ පොඩි එක ආයෙන බෝනික් එක හරි අරගෙන බල බල ඌ එකලා කතා කරන්න පටන් ගන්නේ කාමයට නෙමෙයි. ඒ තව කෙනෙක් නැති නිසා. මේකත් අපේ මානසිකත්වයේ ස්වභාවයක්. මෙන්න මේ වගේ මානසික ස්වභාවයක් මතුවෙනවා. සවිතක්ක සවිචාර දෙක සහිතව. මෙන්න මේ ද්විතිය අධ්‍යාන තලයේ ඉන්න බ්‍රහ්මයා මේ සිතුවිලි මාලාවන් පස්සේ හඹා යන්න පටන් ගත්තා. ඒ සංඛාරයෙන් යුක්තව වැඩනකොට. අර ද්විතිය අධ්‍යාන තලයේ ආවසේ ගුණාම එයා උපදිනවා ප්‍රථම අධ්‍යාන තලයේ. අර බලාපොරොත්තු අනුවතව ඇති වෙන චිත්ත කිරණ. එන සුද්ධාස්තකයෙන් රූප කලාප ලෝකයේ ඊට අනුකූලව නිස්පාදිනලා විහිදෙන කිරණ ඔලි. එකෙක් නෙමෙයි කෝටි ප්‍රකෝටි බ්‍රහ්මයන්ගෙන් ඔබ විහිදෙනවා. ඒ සියල්ලංගේම පොදු ශක්තිය තුනේ හර ප්‍රථම අධ්‍යාන තලයට අවශ්‍ය කරන අර රූප කලාප ගොඩ නැගෙන නිසා. ඊට ගැළපෙන ස්ථානේ ඒ ලෝකෙ හැදෙනවා ඒ බ්‍රහ්මික අන්තිම ආයුෂ ගෙවෙන කාලය ලඟ වෙනකොට. ඉතින් ඔතනින් ඉස්සෙල්ලාම මොකද කරන්නේ? එක බ්‍රහ්මිකගේ ආයුෂ කියලා ඕකේ උපන්නටපත් වෙනවා. එයා හිතාපු එකමයි මට හම්බුනේ කියලා. එයා දන්නේ අනිකයි හිම එකක් හිතලා අනිකගේ සම්බන්ධයක් මේකට ආවා. එයා තනියෙන් හිතනවා. මම තමයි හිතුවේ මම තමයි මාත් තමයි මේ පහළවෙන්නේ කවුරුවත් මේක නැත්තේ මම නෙවෙයි මේක කරගත්තේ. එහෙනම් මේක මාගේ. මේ ලෝකෙත් මාගේ. මම විතරයි මේකේ ඉන්නේ. අත්දැකීම් අත්දැකීම් පරිවර්තනය වෙලා එනකොට අතීතයේ හිටපු තැන මතක නැති වෙනවා. ඉතින් එයා කල්පනා කළ බැලුවට මම කොහේ ඉඳලාද මෙතෙන්ට ආවේ කියලා. ඒවා තේරුම් ගැනීමේ හැකියාවක් ඥාන ශක්තියක් නැති වෙනවා. ඒතර එයා හිතෙන්න පටන් ගන්නවා මම තමයි මූලිකය. මම මුල කල්පනා කළ බලනකොට මතක නැහැ කොහේ ඉඳන් ආවේ. ඒ කියන්නේ හිටියා මතකයි කොහේ යන්නේ ඉඳ ඇති. මට මතකයි අහවල් තෙන්න නමුත් ඊට එහා මම ඉන්න ඕනේ. නැත්නම් කොහින්ද මම? එනවා මම සදාතනිකයි. අන්නේ ඇහිීමේ ඇතේනවා. මේ මට හම්බෙච්ච ලෝකෙ මේ. මේ ඉස්සරහා මට මතක නැතුවනේ මේක මගේම ලෝකෙ. දැන් අපෙන් ඇහුවොත් එහෙනම්. ඔයා උපදිලාද මේ ලෝකෙට ආවේ? අපි මේ අනික් අය උපදින අය දැකලා තියෙන හින්දා අපි දන්නවා ඔව් එහෙම තමයි මාත් ඇවිදින් තියෙන්නේ කියලා. මං උපන් හැටිය ගෙනිහිලා වෙන් කරලා තියලා ඉතින් හැදුවනම් මං උපන් හැටිය මට හංගව ගන්න හඳුනා ගන්න බාහිර තියෙන යම්කිසි අත්දැකීමක් ලබන ක්‍රමයක් තිබුණ නැහැ. මම කොයින්ද මේ ලෝකෙට කියලා කල්පනා කරොත් අපිට අවුරුදු 3ක් යනකම් මතකයි. මට මතකයි මෙන්න මෙහෙම කාලයක් තිබුණා. මේ කාලේ මෙන්න මෙහෙම නේ ඉතිසෙල්ල. උපන් හැටියක් මතකයි. හැබැයි අපි ඒතකොට නිගමනයක් කරගන්න. මම ඉඳලා තියෙන්නේ ඔය. මතක නැතුව. මට වෙන මගේ නිර්මාතෘවරයෙක් නැහැ. මම මේ ලෝකෙට පහළට වෙන ක්‍රමයක් නැහැ. එහෙනම් මේ ලෝකේ අමතක වෙලා හිටියත් මං ඉඳලා තියෙන්නේ. ඊට වඩා එහා ඉන්න කෙනෙක් කතාව නැහැ. මම නෙමෙයි මූලිකය. ඔය අවස්ථාවේ ඉන්නකොට අර සිටිවිලි මාලාව හදාගත්තේ. තව කෙනෙක් එක්කලා සමගියෙන් සමාදානෙන් සතුටින් කතා බහ කරගෙන හිම ඉඳ තිනවනේ කියන හැඟීම තිබුණේ. ඔය හැඟීම ඔප් නැංගිලා එනවා. නමුත් ආයුගේ විච බ්‍රාහ්මණයෙක් ඇවිදලා ඔය ලෝකේ ඒ සෝපාදහම් පරිදි උපදිනවා. එයා දකින්නේ තව කෙනෙක් මේ විදිහින් මේකට ආවා කියලා. මගේ ලෝකේ මම හිතුවා මට තව කෙනෙක් කතා බහ කරමින් ඉඳී තියෙනවා. එහෙනම් මං වායි කෙනෙක් තව කෙනෙක් ඉන්නම් කොච්චර හොඳ. ඒ මගේ බලාපොරොත්තු තමයි මේ ඉෂ්ට වෙලා හිටන් මේ පාරෙන් ගත්තේ. එහෙනම් මේ පුද්ගලයාගේ නිර්මාතෘ මමයි. මම තමයි මේ පුද්ගලයා මගේ හිතවිල්ලේ නිපදෙවෙ. මුළු ලෝකෙම අර තියෙන චිත්ත ප්‍රහාදී වට්ටමන කොතන කවුරු වුණත් එයාට පේනවා. ඉපදුන ගම මොකද කරන්නේ? යාගේ බලාපොරොත්තු ඉතිරලා විදහාට ගිහිල්ලා ඉන්නේ. හිතවත ඔබ මගේ පුතා මමයි ඔබ මැව්වේ. ඉතින් මාළඟට ඉන්න කියලා කියනොත් අර ආගන්තුක බ්‍රහ්මයාටත් අමතකයි. කොහේ ඉඳන් එතෙන්ට පහළුනේ කියලා මොකද පරිවර්තන වෙනස් වෙනවා මතක නැති වෙනවා. එයාට දුන්නා දහස තමයි දැන් හිතේ. ඇත්තන ඉන්න මම මෙහාට මේ ලෝකේ මම කොහෙන් ආවද දන්නේ නැහැ. දැනෙනකොටම මට පහළ වෙලා මේ කිව්වා මෙන්න මේ ඒ තමයි මැව්වේ කියලා. එහෙනම් මගේ පියා කියන්නේ මම සලකන්නේ. ඒ පියාගේ පුතු තමයි අපි. එයා තමයි අපි මැව්වේ. ඔන්නෝ දෘෂ්ටි එනවා. ඔය දෘෂ්ටියට ආවට පස්සේ පළමුවම සත්‍යයාරේ සරිසරාගෙන ඉනකොට ලෝකයක් විනාශ වෙලා නැහැ, සක්වලක් විනාශ වෙලා යලි සක්වලක් ගොඩ නැගිලා එනකොට ඇත්ත කියා දෙන්න කෙනෙකුත් නැහැ, තේරුම් ගන්න නුවණකුත් නැහැ. ඒ බුද්ධිල ඇතනින් හැවටලා හිටන් හැම ඉන්නේ බුද්ධිලයා මොකද කරන්නේ? අපේ පියා මහා බ්‍රහ්ම. මේ තමයි අපේ පියා. අපි යාගේ දරුවෝ. එයා කියන විදිහට එයා සතුරු කරමින් අපි යාගේ දරුවෝ හැටියට ජීවත් වෙනවා පියා සමග කියලා ඉනකොට. ඔය ඔක්කොම චිත්ත ප්‍රහාදීන් ජීවත් වෙනවා සමගිය. ඒ හැම කෙනෙක්ම සලකනවා පියා හැරීලා ඉස්සෙල්ලාම උපායක. බේදයතාව නැහැ. ස්ත්‍රී පුරුෂ බේදිනේ කාමියා පුතා. තා කාමියා පුතන නැහැ. රූපාවචර විතරයි මේ. රූපාවචර ලෝකයක් නිසා ප්‍රියමනාපයෙන් ඉන්න කැමති, සමගිය සමාදානයේ කතා බහගෙන පහළු කපාගෙන ඉන්න කැමති. ඔච්චරයි තියෙන්නේ. යාළුව දෙන්නෙක් එකතු වෙලා කතා බහ කරගෙන ඉන්නවනම් ඒ යාළුව දෙන්න අතර කාමයක් නැහැ. හැබැයි හරි යාළුකමක් තියෙනවා. ඒ යාළුකම කාමයට වැඩියම බලවත්. ඊට වැඩිය බලවත් එකක් ඒක. මෙන්න මේ වාගේ තමයි පිරිස එකතු වෙන්නේ. කාමයේ කියන්නේ මොකද්ද කියලා හිතරේ ඉන්නේ. ඔය ප්‍රමේ කුරසක ජීවත් වෙනවා. මෙන්න මෙහිම ජීවත් වෙවි ඉන්නේ කාලේදී ඔය බ්‍රහ්මංගී තිය ප්‍රථම ධානයේදී ආවිෂ කිවෙන. ආවිෂ කිවෙනකොටදී ඒ මානසිකත්වය විනාශ වෙනවා. දැන් ආයිශරයක් එන්න තියෙන්නේ අර කාම ලෝකේ ඉස්සෙල්ලා හිටපු කාලේ හදපු කාම සංකාරයන්ගෙන් ගොඩනගෙන මානසිකත්වය. අන්න මනසර අරමුණ වෙන්න පටන් ගන්නවා කාම අදහ. ඉස්සෙල්ලා අපි කවදාවත් දකින්නේ නැහැ. ඒ හිටපු ඉරියව්ව ඒ රූප ස්වභාව ඒව හැඟවිලා අදහස විතරක් මතුවෙනවා. කමක් වගේ. අදහස මතුවෙනකොට ඒගොල්ලන් තේරෙන මේට වඩා සුවයක් අමුතු එකක් තියෙනවම නෑ හරි. තව අපිට දැනෙන්නේ නැහැ කොහොම වෙනවා කියලා තේරෙන්නේ. නාහි තියෙනවා. අක්‍රීයව තිබුණේ. රූපාකාරයේ තිබුණා. දැන් මොකද ඉන්නේ ක්‍රමක්‍රමයෙන් පරිවර්තනය වෙනකොට. දැන් මිනිස් බවට පරිවර්තනය වෙන ආසන්න කාලේ වෙනකොට. අන ගන්ධයේ අරමුණු වෙන ආකාරයට නාසයේ ප්‍රසාද රූපේ නැగిලා යනවා කර්ම ශක්තිය. බුද්ධිලයා පරිවර්තන වුණා. දැන් මිනිස් බවට නැත්නම් මිනිස් බවට පරිවර්තනය වීමට අර්ගෙන් චුත වෙලා මිනිස් බවට පත් වෙන්න පෙර තිබුණ සංඛාර ගොඩ නැගිලා. අන මිනිස් කායට ආසෙන ගන්ධ රස පොට්ටබ්බ කියන මේවා ලබා ගැනීමට ආසෙන ප්‍රසාද රූපයන් ක්‍රමක්‍රමයෙන් නැගී ඉන්න පටන් ගන්නවා. ලෝකෙන් ඉස්සෙල්ලා මෝරලා ඉන්නේ ආග්‍රාණීය කිරීමට අවශ්‍ය කරන ප්‍රසාද රූපේ, ගාන ප්‍රසාද රූපේ. කාම ලෝකෙින් ඉන්න ආයතරයක් අලුතෙන් හට ගන්නෑ. මෙන්න මේ අවස්ථාව වෙනකොට ඒ ඇයට අදහස් වෙලා ඉවරයි. ගන්ධ රස ස්පර්ශ කීනෙවෙන් ආස්වාද ලබා ගැනීමේ මානසිකත්වයේ දැන් නැගිලා. දැන් මේ තුලින් නැගෙන්නේ කාම ලෝකයන් නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන මානසිකත්වය සහ පසුබිමක් ඇති කරන්නා වූ මූල ධර්මය. මෙන්න මේ විලාද ඇතිනේ චිත්තජ රූප. කාම ලෝකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කරන මූල චිත්තජ රූප වෙනවා. මෙන්න මේවෙන් අර ඇතිවෙන්නා වූ දෙයක් තමයි කාමයේ මුල් කරගෙන බැඳීම මුල් කරගෙන අරගෙනීමේදී ජරාශීත බව ප්‍රධාන ලක්ෂණයක් දරනවා කාමය හා සම්බන්ධය. එන කාමයේ මුල ජලය. ජල ස්වභාවය. අදත් ලෝක සත්‍යයට කාමයක් විඳින්න බෑ ජල ස්වභාවය නැත්නම්. ආස්වාද කාමයක් විඳින්නම් ජල ස්වභාවයක් අවශ්‍යයි. ඒකත් එකයි මේ ආස්වාද කාමයේ හැදෙන්නේ. මෙන්න මේ ගති ලක්ෂණේ නිසා ජල ගති ලක්ෂණේ ආපෝ ගති ලක්ෂණේ හිතට එනකොට. ඒක තමයි එතනින් ප්‍රධාන වෙන්නේ. මූල ද්‍රව්‍යයේ ප්‍රධානක තමයි ආපෝ ලක්ෂණය. මෙන්න මේ ආපෝ ලක්ෂණ මානසිකත්වයෙන් ගොඩනගන්නේ ආපෝ ධාතුව නිෂ්පාදනය කරලා ඒ තුලින් පරිවර්තනය කරගෙන අර කියන ශරීරය ඇති කරලා නැහ ගන්ධ රස ස්පර්ශ ඇති කරන්න අවශ්‍ය කරන දේ නිපදෙમી මූල ද්‍රව්‍ය ඕකයි. මෙන්න මේ නිසා ඉස්සෙල්ලාම ඇති වෙනවා ජල වාෂ්ප කියන එක ඇති වීමට අවශ්‍ය කරන මූල. වායුමය ශරීරයකින් තමයි හිටියේ. දැන් වායුවම පරිවර්තනය කරලා ඉතින් ජල වාෂ්පවට පත් කරන ක්‍රමයක් අදත් අපි දන්නවා. හයිඩ්‍රජන් වායුවයි ඔක්සිජන් වායුවයි කියන මේ වායු දෙක ඒකට සංයෝගය ලයිතන් ජලානුවක් හැදෙනවා කියලා අපි අහලා තියෙනවා විද්‍යාවක් කියලා. මේ ඉදාහරගත්තත් කොහොමද? ඒ වායු දෙකේදී අපි නන්දාගෙන දෙනවා හයිඩ්‍රජන් වායුව, ඔක්සිජන් වායුව කියලා. අපි දැන් පස්සේ දාගත්තා නම් ඔය වායු දෙකේ ස්වභාවය තමයි ඔය ස්ථානයේ සකස් වෙලා ඉන්නේ. හයිඩ්‍රජන් වායුව කියන වචනේ තුලින් ඕකෙම නිරුක්තියක් හැදෙනවා. අපිට යම්කිසි ගණීබා ගන්ධ රස ස්පර්ශ ඇසුරු කරන්න නම් අර සියුම් ශරීරයේ නා ගණීබාන හයිය එකක් අවශ්‍ය වෙනවා. ඊට වඩා සවිශක්තිය ඇති රූපයක් අවශ්‍යයි. අන්න ඒ සඳහා සකස් කරලා පහල කිරීමට, ජනිත කිරීමට අවශ්‍ය කරන්නා වූ අනුසකස් වීම තමයි හයියට දැහැ ගැනීමට ජනිත කරන අණු කියන්නේ තමයි හයිඩ්‍රජන් කියන එකේ නිරුක්තිය. ඒකර අපි ඇති ඔක්කාන්ති වෙන්න ඕන. ඔක්කාන්ති වෙනවා කියන්නේ ඒක උපතර ඒ සඳහා එකතු වෙන්න ඕන. ඒ සඳහා සිහිගන්නමින් ජනිත කරන්නා වූ අණුව මොකද්ද? ඔක්සිජන්. ඔක්කාන්ති කරා සිහිගන්නමින් ජනිත කරන අණු කියන එක තමයි ඔක්සිජන් කියන්නේ. ඉංග්‍රීසි වචන වෙන්න පුළුවන්. හැබැයි නිරුක්තිය තියෙනවා මේ ලෝකෙ හැදෙන්නේ හයියට දෙකුයි ඒක සමාහ එක්වෙන්න මනසකුයි ඇටගත්තහම. ශවිශක්තිය ඇති දෙයක් නිපදවන්න අවශ්‍ය බලවේගය හයිඩ්‍රජන් වායුව නමින් නිපදවෙයි. අනේ චිත්ත දූපේ වලින් සකස් කරලා දුන්නේ. ඒ කරා එකතු වීමට ඔක්කාන්ති වීමට උපත කරා ඒමට අවශ්‍ය අදහසින් ඔක්සිජන් කියන එක. ඒ වායු ස්වභාව දෙකකට හයිඩ්‍රජන් වායුව සහ ඔක්සිජන් වායුව කියන්නේ. දැන් මේ දෙක එකතු වෙන්න ඕනේ මේ වැඩේ කරෙන්න. නැහ හයිඩ්‍රජන් ඔක්සිජන් ටික සංයෝග වුණා කියලා අපි කියන්නේ එකට එකතු වුණාම හටගත්ත ජලාණු. අන්න ලෝකේ හට ගැනීම කාම ලෝකේ හටගන්න ජලාණු හටගන්න මුල. දැන් පොත්වල ඕක නෑ අපි ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ ඔක. ද්‍රව්‍ය පදාර්ථ ඥානයටයි ගෝචර වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඔක හැදෙන හැටි කියන දෙයක් නෑ. යම් ශ්‍රාවකින්ද ද්‍රව්‍ය පදාර්ථ ඥානය නැවති ඥානය මත වෙනකොට ඕන්නම් ඕවා හොයාගන්න පුළුවන්. නමුත් ඕවා පස්සේ යන්න පස්සේ නෑ. මේක න්‍යාය ධර්මයට අනුකූලයි කියන එක තේරුම් ගන්න විතරයි අපිට ඕනේ. අහම්බෙන් හටගත්ත ඒවා නෙමෙයි ධර්මානුකූලව හිතේ හටගන්න ස්වභාවයට අනුකූල රූප කලාප නිපදෙවිද. ඊට අනුකූල සංයෝග වෙලා හටගන්න ක්‍රමයක් තියෙනවා මේ ලෝකෙ කියන එක දැනගන්න විතරයි ඕනේ. මෙන්න මේ හටගන්න ජලාරූලිය සකස් කළා දුන්නේ මොකද? කාම ලෝකයක ආරම්භය. දැන් කාම ලෝකයක ආරම්භයේ ජලයෙන් ආරම්භ කළා කියන්නේ ඔන්න ඕක. ඊට පස්සේ අර සංයෝගය එකතු වෙලා මොකද වෙන්නේ? ජලාරු සුභාක් වේතුනහම ජල වාස්ප බවට පත් වෙනවා. එහෙනම් වලාකුළු බවට පත් වෙනවා. වලාපතියක් හා සමාන තත්ත්වයටපත් වුණා. ඔන්නෝක ගැටි වෙලා. මේ කාම ලෝකේ හට ගැනීමට අවශ්‍ය දෙන්න. ජලයේ බවට පත් වෙවි කැටි වෙන්න පටන් ගන්නකොට ඉතාලම සියුම්මනු එකතු වෙලා ඊට වඩා සිග්ගන ගණී බවන අනුභවස් පත් වෙලා. ඒවෙන් තවත් ඊට වඩා කුංචි කැටි හැදිලා. වැයි පොද හැදිලා. මේ ආකාරයෙන් පොද වැස්සක් හා සමානව එයා පිටු වෙන්න පටන් ගන්නවා එකතැනක. මෙන්න මේකට ආපුවාම කියන සම්පත්තිකර මහා මේක වරසාව සත්‍යාගයේ පුණ්‍ය ශක්තියෙන් හටගත්තා කියලා. මේ තමයි ලෝක ආරම්භයේ මුල. මෙන්න මේකෙන් කාම ලෝකයක් බිහිවන්න යම් කිසි තැනක්ද ඒ සක්වල තුල නියම. ඒ ස්ථානීය කරා ඒ ආකර්ෂණයෙන් ඇදිලා මහා ජල ගෝලයක් බවට පත් වෙනවා. දැන් ඉතින් අපි ඉස්සෙල්ලාම ජල පොළොවක් හම්බ වුණ ක්‍රමය ඕකයි. දැන් ඒතර අරබලගේ හිතේ ආකර්ෂණය තියෙන්නේ අනුකූල රූප කලාපයන් කරා නිසා මේ පොළොව කරාමයි මනස වැඩ කරන්නේ ආකර්ෂණය වැඩි වෙනවා. දැන් මේකට ආවට පස්සේ මේකෙදි ඊළඟට ප්‍රියමනාප දෙයක් නිෂ්පාදනය වෙන්න ඕනේ. මේකට අවශ්‍ය ආහාරය නිපදෙවෙන්න ඒ පැවැත්මට අවශ්‍ය කරන ශරීර පහල කරන්න. දැන් අතිසූක්ෂම රූප කලාපයන්ගෙන් හදගත්ත මනෝමය කායික මිනිස් පටිසන්ධියේ ලබලා මනෝමය කායික මිනිස් හැටියට ආරම්භ කළ බබලොයි මේ ලෝකයට ආකර්ෂණය බලාගෙන ඉන්නා මේ ලෝකෙ හැදෙනක. අන්න එතකොට මොකද වෙන්නේ? මේ සත්වයින්ට ආහාරයක් අවශ්‍යයි කාම ලෝකයේ මූලික ආහාරය. මේකට අවශ්‍ය කරන ආහාරය තමයි කිරියෝදයක් වාගේ මේ ලෝකේ වටේ හිටින්නේ. අන්නේ කරනවා මේ ලෝක සත්‍යය ඇදලා එන්නේ. දැන් මේක ලෝක සත්‍යය නොදැන කැටි මේවා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන සුවඳ නෙමෙයි කාම සුවඳ කියලා තව එකක් තියෙනවා. කාමීට අවශ්‍ය කෙන යොදයක් තව එකක් තියෙනවා. මෙන්න මේ හා සමාන යොදයක් තමයි මේ ලෝකේ භූමි පටක කියලා ඉස්සෙල්ලාම ලෝකේ හටගන්න අර ජල ගෝලයේ වටා හටගන්න සිවි. අද ඔක්කාන්ති වෙලා සත්වයේ ගිහිලා කොහරද පිහිටන්නේ ගැබකට යන්නේ මොකක් නිසාද? කුමන ගන්ධයක් අල්ලගෙනද? සුක්‍ර ගන්ධයක් අල්ලගෙන. අදත් ඇදලා යන්නේ ඒ රටාවට. ගැඹට යන. මෙන්න මේ බඳු ගන්ධයක් ඇති දෙයක් තමයි අර කියන භූමි පටක වශයෙන් අර ලෝකෙ පිහිටන ගන්ධ පටවේ. අර ජලයෙන් ඉස්සෙල්ලා පරිවර්තනය කරනවා සුක්‍ර ධාතුවක් වැනි ස්වභාවයක පරලයක් බවට. ඒක තමයි ඒක නෝතිය කිරියෝදයක් වැනි පරලයක් මේක ලෝකෙ වටේම හැදිලා ඒ ගන්ධය ආග්‍රාණය කරලා බ්‍රහ්මයේ ඒකට ආකර්ෂණය වෙලා ඇදලා එනවා කියලා. එහෙනම් අර අපේ ශාරීරිය තුල තියෙන මස් ධාතු, ලේ ධාතු, ඇට ධාතු, ඇටමිදුරු ධාතු මේ ආකාරයෙන් කියලා සුක්‍ර ධාතු කියලා සප්ත ධාතුවක් හැදෙනවා කියලා කියනවා. සප්ත ධාතු වර්ධනය. සප්ත ධාතු වර්ධනයේ ගිහිලට සියුම්ම එක තමයි සුක්‍ර ධාතු වර්ධනය. මෙන්න මෙබඳු ධාතු වර්ධනයේ කඩ ගන්න කොටසක් තමයි ඉස්සෙල්ලාම ආපහු කය නිර්වාණය කර ගැනීමට ලෝකේ පහළ වෙන්නේ. මෙන්න මේ ආග්‍රහණය අල්ලගෙන ඉඳලා තමයි ඒකේ ආස්වාදය ලබන්න හිතන්නේ. හිතාගෙන ලෝකහත්ය මොකද කරන්නේ? අර මූලික දැන් මිනිස් කය ලැබලා තියෙන කාම ලෝකේ කයි සියුම් අවස්ථාව ගණිවණේ වෙන්න තියෙන්නේ. ওই ධාතුව තමයි ලෝකේ ඇවිදිලා හිටන් මේ ලෝකේ අරගෙන කටගාලා බලන්න. ඇඟිල්ලෙන් අරගෙන ලෝ ලබනවා කිව්වෙ ඔන්න ඕකයි. එතකොට මොකද වෙන්නේ? කාම ආකර්ෂණය මුසපත් වෙලා යනවා ශරීරය. අපි හිතා ඉන්නේ අපි බලනවා කිරිලහ වගේ රහ දැයින් දැටි කියලා. ඒ රසේ නෙමෙයි ඔය කියන්නේ. ඔය කියන්නේ කාම ආස්වාද රසේ මුසපත් වෙන අර පුද්ගලය. අන්න එතකොට කාම ලෝකයේ තියෙන උසස්ම සෝයේ මේකනේ කියලා හිතා. දාලා යන්න බැරුව යනවා. එතන පටන් ගන්නේ තමයි කාම කය හට ගැනීමට ආරම්භක ගණීභාවන කයකට මුල පුරා. අන්න ඒකෙන් ආරම්භ වෙන කායය තමයි. අර මව් ගැබක් ඇතුලේ කායක් හැදෙන ක්‍රමයට අනුකූලව විනාශ ක්‍රමයකින් ওই ක්‍රමයට මේ කය කාමයට අනුකූල වන්නා ඉන්ද්‍රියන් පහල කරමින් ගණී භවනවා ආරම්භ කරන්නේ. මේ වෙලාවේදී පෙර ස්ත්‍රී ගති ලක්ෂණය දිවිච්චයි. ඒ කාම ඉන්ද්‍රියන් සහිත ශරීරයේ ඊට අනුකූල ශරීරයේ ඒ ලක්ෂණයන්ගේ ගොඩ නැගෙන්න පටන් ගන්නවා. පුරුෂ ලක්ෂණ තිබුණාට පුරුෂ ස්වභාවයෙන් ගොඩ නැගෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් ගොඩ නැගීගෙන එනකොට දැන් දෙන්නේ එකතු වීමේ අර ආස්වාදයේ සඳහා දෙන්නේ එකතු වීමට අවශ්‍ය කරන මානසිකත්වයට අවශ්‍ය පසුතලයේ ගොඩ නැගිලා. ඉස්ත්‍රීන්ට පුරුෂයින් පේනවා, පුරුෂයින්ට ස්ත්‍රීන් පේනවා. ඉස්ත්‍රී ලක්ෂණයයි පුරුෂ ලක්ෂණයයි දෙකේදී අර භූමි පදක වශයෙන් සංජාතව පහළ වෙච්ච කටගාලගත් ආස්වාදයේ දැන් වෙන ක්‍රමයකින් ගන්න පටන් ගන්නවා. දෙන්නේ එකතු වෙලා ලබන. මේ දැජර් සමගියයි එකතු වීමයි ඒකත් එක්ක සම්බන්ධ වෙච්ච කාමක වැඳීමයි කියන මේක එකතු වෙනකොට මෙන්න මේකෙන් ක්‍රමක්‍රමයෙන් හටගන්නා අඹසැමි සම්බන්ධය. මෙන්න මේ සම්බන්ධ වුණාට පස්සේ පුද්ගලයන් ළඟ තිබෙන පොදු සමගිය වෙනුවට එකිනෙකාට ඇතුළ බදාගෙන ඒ ලතාවල කටයුතු කරන ගති ලක්ෂණ පහළ වෙනවා. මෙන්න මේ විලාදී අර තිබුණ බාහිර ලෝකයේ තිබුණ අර ආස්වාදයේ සොයන්ජාත ආස්වාදයේ නැති වෙලා ක්‍රමක්‍රමයෙන් උත්සාහයෙන් වීරයෙන් පුද්ගලයන් විසින් ලබා ගත යුතු ආස්වාදයක් බවට පත් වෙනවා. ගති ලක්ෂණේ යම් ලතාවක් ලතා කියන්නේ වෙලෙන එක. පිරිමියාගේ ස්වභාවය බදනේ. බදනේකයි වෙලෙනේකයි කියන දෙකේ ගති ලක්ෂණයක් තමයි බදා ලතා කියන ගති ලක්ෂණය. බාහිර ලෝකයක් ඊට අනුකූල වෙලා හිටන් අර තිබුණ ස්වයංජාතව ලබා දුන්න අර ආස්වාද රසයේ ගැඳෙන තුවිච්ච ඕජස් ස්වභාවය විනාශ වෙලා ගිහිල්ලා ඒ ශක්තිය එකතු වෙලා බදා ලතා කියන එකෙන් බතල කියලා අපි අත කියන එකේ මූල ආරම්භය පටන් ගන්නවා. අපි අත කියන බතල. එදා ලෝකයේ ඉස්සලාම ආහාරය. බදා ලතා කිය තමයි ඉදායකට පින්නේ. අනේ වැල් වර්ගයක් හට ගන්නවා ඊළඟට. ඕක හට ගන්න ඉතින් හතු වර්ගයක් හට ගන්නවා. ඒක හට ගන්න බිම්මල් වැනි හතු වර්ගයක් ඉස්සෙල්ලම. ඒකට අවශ්‍ය කරන්නා වූ ගති ලක්ෂණي අරගෙන තමයි අපි අරගත්තේ එකිනෙකා කෙරෙහි විපර්යාසයන් දකින්න කැමති. ඒකාකාරී ඉක්මවා ගිහිල්ලා. ඍතු විපර්යාසයන් වෙනස් වීම දකින්න කැමති වෙනවා. අන්නේ ඍතු ස්වභාවයේ හිත බැඳෙනව තමයි. එකිනෙකාගේ අංගපසක දකින්න කැමති. මෙන්න මේ මානසිකත්වය තමයි සංවාසයකට ඉස්සෙල්ලා බුද්ධලින්ට ඇති වෙන්නේ. ඉදා මූලික මිනිස්සේ. මෙන්න මේ ඇති වුණ ඍතු විපර්යාසයේ බැලීමට ගිය නිසා තමයි ඍතු බලන්න පුළුවන්. ඉතින් ඒකට අදේ නමර කුණහරපයක් තියෙනවා. ඍතු බැලුවා කියන එකට අද කියන්නේ වෙන වචනයක්. අන්න ඒ ගති ලක්ෂණයට අනුව තමයි හතු පහළ වෙන්න හේතුව. ඊට පස්සේ හතු භුක්ති ඉඳගෙන ඉන්නවා ශරීර ගණිභාවනයේ කාමිය කරා ක්‍රමක්‍රමයෙන් නැඹුරු කරගෙන. තාම දස අකුසල් පහළ වුණේ නැහැ. කාමයේ පහළ වුණා. හැබැයි කාමයේ පවු නෙමෙයි. කාමයේ කාම ලෝකයේ හේතු වෙනවා. කාම ලෝකේ ගොඩනගන්නේ මේ හේතු වෙයි. තව පවු වල ගොඩනගන්න හේතුනේ තව ඉතින් මේරුවේ නැහැ. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ තමයි එකතු වීමේ බදා ගැනීම ලතාව කියන්නේ බිලීම කියන මේ කාරණා දෙකේ ගති ලක්ෂණ එනකොට. අන්න බදා ලතා කියන මට්ටමින් ලෝකේ ගණී භවනින ආහාර නිෂ්පාදනය පටන් ගන්නවා. පුද්ගලයා එකින් එකට වැළඳ ගන්න ගති ලක්ෂණින් සිප ගන්න ගති ලක්ෂණින් මේ ගති ලක්ෂණයට ක්‍රමක්‍රමයෙන් පරිවර්තනය වෙනවා. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ මොකද වෙන්නේ? දැන් ලෝකේට අලුත් දෙයක් මතු වුණා. මොකද්ද මතු වෙන්නේ? ප්‍රියමනාපය ගොඩ ගැහෙනවා. ඒක ගොඩක් වෙයි. ඒතර ඒකට ගෝචර කරගත්තේ නැති හැටි සැලෙන්න පටන් ගන්නවා. මනස සැලෙන්න පටන් ගන්නවා. වික්ෂිප්ත වෙන්න පටන් ගන්නවා. අපි පිළිගන්නේ නැහැ. අපි ඒ තත්ත්වය ගන්නේ නැහැ. ලස්සන ලස්සන කට්ටිය එකතු වෙලා අපි කැතයි කියලා අපි වර්ණයෙන් අඩුයි කියලා අපි කරෙහි ප්‍රියමනාපයක් නැහැ කියලා ලස්සන අවලස්සන ભેදේ තමයි ලෝකේ ආන් ඉස්සෙල්ලාම ආරම්භයේදී දූෂ්‍ය මානසිකත්වයේ පටන් ගන්න හටගත්තා. කලසුදු වේදේ කියලා අපි අද කියන්නේ ඒකෙම එකක් තමයි දැනෙන ලස්සන සහ අවලස්සන වේදේ. දැන් මනුස්ස භවයට පත් වෙලා පරිවර්තනයේ අවුරුදු කෝටි ගාණක් තුලදී මොහොතින් මොහොත ටිකෙන් ටික වෙන පරිවර්තනයක් මේ විග්‍රහ කළා කියන්නේ. අවුරුදු කෝටි ගණන් ආවසයි මේ ශරීර වලට. අවුරුදු 100 ගණන් කිමරේ නැහැ නෙමෙයි. මේ වගේ විශාල කාලයක පරිවර්තනයක වෙන ආකාරය කෙටියෙන් කියන්නේ. මෙන්න මේ පරිවර්තනය වුණාට පස්සේ මොකද වෙන්නේ? මානසිකත්වයේ දෝෂය වෙලා හිටන් පිරිසක් එකතු වෙලා අනික් අය කොම් කරන්න පටන් ගන්නවා. කැතයි කොම් කරනවා. ඒ ඇයිද සැලෙන්න පටන් ගන්නවා. මහත් වෙලා ඉන්න කටිය මහාන් තත්ත්ව වෙනවා. අපි විශේෂයි. අන මානසිකත්වයේ වෙනස් වෙලා ගියා ටිකක්. අනික් කටිය සැලෙන්න පටන් ගන්නවා. අපි හලව කට්ටිය. හැලිලා ඉන්න කට්ටිය. ඒගොල්ලෝ වෙන් වෙනවා තව පැත්තකට. දැන් හැලවි ඉන්න කට්ටියයි මහත් වී ඉන්න කට්ටියයි වෙන් වුණාම ලෝකේ ආහාරයක් හද ගන්න අනුකූලව මා වී සහ හැල් වී කිය. ලෝකේ ඉස්ලාම වී වර්ග දෙකක් හදගත්ත මුල. තව මනෝමය වගේ ඉතාලම සියුම්. දෙව්ලෝකේ තියෙන නැත්නම් යසෙන්ගේ තියෙන යගේ කුරුදි වෙන එහෙම තියෙනවා කියන වගේ අපි මේ මස් හැට බලපුවාම පේන මට්ටමේ මේවා නෙමෙයි. නමුත් ඉතාලම සියුම් ආරම්භක වී වර්ගය. දැන් ඔය සොයන් ජාතව හදගන්න. දැන් යන්නේ තවත් ඒ පුණ්‍ය ශක්තිය පිරිහුන්නේ නැහැ දසකුසලීට ආපු නැති නිසා. දැන් ඒව හටගත්තට පස්සේ මොකද කරන්නේ? පුද්දලයාගේ මාස ටිකෙන් ටික දුෂේනවල සොයන් ජාතෝ ලැබෙන මාර්ගය අඩු වෙවි කිහිල්ල. ක්‍රමක්‍රමයෙන් පොඩ පොඩ ඒවර වෙහෙසෙන්න වෙනවා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? පොතු නැති, දහයියා නැති. අර සියුම් වී හටගෙන ඊට පස්සේ ඕවා භුක්ති විඳීමේ ආරම්භය පටන් ගන්නවා. එන්නේ නැ මිනිසයාතුර රත් වීමක් හට ගන්නවා. රාගින් රත් වෙනවා. ද්වේෂයේ මොහේ තව මතුවෙලා තදට ආවෙන තුවර රාගේ තමයි දැන් සත්‍ය වෙන්නේ නැත්තේ. සත්‍ය වෙන ගති ලක්ෂණේ එනකොට ආහාරය හත් කරලා කන්න අවශ්‍ය කරන විදිහට පරිවර්තන වෙනවා මේ පැත්තේ. ඒකට අවශ්‍ය ලෝකයේ සකස් වෙනවා මේ පැත්තේ. ඔය ක්‍රමෙන් ලෝකයට සිද්ධ වෙනවා කොයාගෙන ඇවිදලා හත් කරලා කන්න. දැන් මේ නිසා මොකද කරන්නේ මූලික සොයන්ජාත හැල් හටගත්තාම ওই විදිහට ආරම්භය පටන් ගන්නවා හත් කරලා සම්බලා කන්න ක්‍රමය. මෙන්න මේ ක්‍රමේ තමයි ලෝකයේ ආරම්භය පටන් ගන්න. මේ පටන් ගෙන නිරෝධ කර ගන්න ලෝක සත්‍ය ක්‍රමක්‍රමයෙන් කාමයට සම්බන්ධ වෙලා එනකොට මේ ඇතර විශේෂ පුද්දල කොටස නව උපක්‍රම හොයා ගන්නවා. මේ ක්‍රමේ කාමයේ විදින ක්‍රමයක් දෙන්නේ එකතු වෙලා කාමයේ විදින ක්‍රමයක් බොහෝ පරිසරවලදී හම්බුණා. ඒ ක්‍රමේ හොරෙන් අනුගමනය කරලා පටන් ගන්නවා. අනිකාර වෙන මහ විකෘතිය. විශේෂකර මහ ලැජ්ජ නැති වෙලා. මොනවද මේ මිනිස්සු කරන විකාර වැඩ කියලා. මේක ආකාරයෙන් නිග්‍රහ කරන්න පටන් ගන්නවා. මැඩ වෙනකොට ලෝකේ ක්‍රමක්‍රමයෙන් පරිවර්තනලා අර ගොඩක් ගහනකොට ගොඩ හැදෙනවා. මැඩ වෙන කට්ටියගේ මානසික ආතතියේ මඩක් මතු වෙනවා. ගොඩයි මඩයි එකත් ලෝකෙ බිහි වෙනවා. දැන් මඩ ගතිය වෙනකොට අර කාමයන්ගේ මැඩෙනකොට ඒ අය මඩ ගහනවා. අදත් මඩ ගහනවා කියන කතාව අපේ තියෙනවා. මඩ ගහන්නේ. මඩ ඉතර නෑ නවුත් අපහාස කරනවා කියන්නේ මඩ ගහනවා. ඔය වලින් තමයි පටන් ගන්න. අනුකූල වලත් ගැහුවා. ලෝකෙ බිහි වෙනවා අනුකූල. ඒ වෙනුත් ගන්න හොඳ එකක් නැහැ නේ ගන්න නරක එකට නරකෙන් ගන්න ඕනේ. ජරා වලපත් වෙන එකක් කිල්ටි වෙන එකයි තමයි ගම ගන්න. ওই කාරණේ ඇඳුම් ආදී. මහාන හදනේවා නෙමෙයි. ඒවා පුණ්‍ය හේතියෙන් පහළ වෙනවා. ඒ සත්වයාට ගති ලක්ෂණ නෝ පුණ්‍ය ඉදිරියේ සලු පහළ වෙනවා. ඒ සලු වලින් වට වෙනවා. ඒවා තමයි ඒ කාලේ පහළ වුනේ. මේ උතන ඉන්න ඔට්ටු වෙන්න පුළුවන් අය. ඕන වැඩකට ඔට්ටු වීම. කියලා අපි අද කියන්නේ. ඒ වගේ හයි හත්තිය තියෙන, කාර්ය සූරත්වය තියෙන කෙනෙක්ගේ ප්‍රශ්නයකදී විසඳන්න ඉදිරිපත් වෙන්න හැකියාවක් ඇති ඥානවන්තයි. ඔට්ටු උන අයට ඔටුනු පහළ වෙනවා. ඔට්ටු උන රක්ෂණය තමයි ඔටුන්න කිව්වේ. අන්න රජ පිළපතට මූල ආරම්භය නෑ. කිරණ ඔටුනු පහළ වෙනවා. දැන් අනික් අයට වඩා ඒක පිළිස වෙනවා. මීට පෙර තීත හේතු වාසනා තිබිච්ච පුණ්‍යවන්තයින්ද අනික් අය සමග ඔට්ටු වෙන්න පුළුවන් ගති ලක්ෂණ මත වෙලා ඒ ගතිරුවට අනුව ඔටුනු සහිත ශරීර පහළ වෙනවා. ඉතින් ඊය අනික් අයට වඩා විශේෂයක්. අනික් අය ඒගොල්ලෝ අග්‍ර කරවනවා. ඔටුනු තියෙන කතාව. ඒකේ සංකේතය තමයි මේ කාලේ රජුරවන්ට ඔටුන්නක් නීමෙන්ද හේතුව. ඒලා තිබිච්ච ඒවා සංකේත. මෙන්න මේ ක්‍රමයට ලෝක පරිවර්තනයේ ඔක සියුම්ම ක්‍රමක්‍රමී සිද්ධ වෙලායි. මෙන්න මේ සිද්ධ වීමේදී අන්තිමට මොකද වෙන්නේ? දැන් සොයන්ජාත හැල් පහළ වුණාට ඒවා දැන් කපාගෙන ඇවිදින්න හදාගෙන කන්න පුළුවන් විදිහට එනකොට මේ ප්‍රියභාවයන් පවත්තන්න දෙන්නේ කතරේ. ඉඩ දෙන්නේ නැතින ආසක් මුල්ලක් හොයා ගන්නවා. ප්‍රිය කරන්නේ ආසක් හොයාගත්තාම ඒකට නේ ප්‍රිය ආස හේවත් පියස්ස. අනේ ගයක් හදා ගැනීමේ පියස්ස කියන වචනේ අදත් අපි ළඟ තියෙනවා. පියස්සට මුල. වහගෙන ආලය කරන්න පටන් ගන්නකොට වහ ආලය වහලේ වුණාද? පියසට වහලයක් තිබ්බා. අන පොඩි පැල්පතක් හදනවා කියලා අපි කියපේ එකේ මුල. ඒකට අදාල පියස්ස කියනවා වහලිට වහලේ කියනවා. වහගෙන ආලය කරන්න වහගත්තා මොකද උඩිය යන කටිර මේ තව අහස් ගමයි යන්න පුළුවන්. එවන් ඍද්ධි බල තියනවා කියුම් ශරීරය තියනවා. වටෙන් හංගගත්තා උඩිය යනකොට පේනවා. එයා වහගෙන ආලය කරන්න පටන් ගත්තා පේනවා. ප්‍රිය කරන්න අස්සක් හදාගත්තා ඒකට ගේ කිව්වා. වට කරගත්තා. දැන් මේක තමයි ගේක මුල. ගැරහිය යුත්තෝ අතරින් ඉන්නේ කිව්වා ගෘහියෝ ගැහිය ගැරහි ගැරහිය යුත්තෝ කියන වචනේ තමයි ගරිහිතියෝ ගරිහිතියෝ කියන එකේ තමයි එයට හැංගෙන්නේ. අන්න ගරිහිතියෝ ඉඳ හදාගත්ත දැන්. ගරිහිතියා ඉඳ හදාගත්ත දැන් තමයි ගිහි ඇවිල්ලා දෙන ගෘහය වුනේ. ගරිහිතියා ඉන්න තැන තමයි ගෘහය කිව්වේ ඒකට. අර පියසර ගෘහය කිව්වා. ඒක තමයි අපි අද ගේ කියන්නේ. අන්න ගෙයක් හදා ගැනීමේ මුල. දැන් මෙතෙන්ට ආවට පස්සේ මොකද කියන්නේ කවුරු මොනවදවත් මේ ආස්වාදයේ ලැබුණු කට්ටියට ඒක ඔකට වඩා ලොකුයි. ඕන නින්දා අපහස පැත්තක තිබිච්චාවේ අපේ වැඩේ අපි කරගනවා කියලා. ඒගොල්ලෝ ඉදිරි ජීවත් වෙන්න පටන් ගත්තාම ඉතින් ඕකලු ගමනේ කියලා ක්‍රමක් ඕක සාමාන්‍ය දෙයක් වුණා ලෝකෙට. ඉතලා ගැරහිය යුතු දෙයක් වුණාට ඉතින් අනික් අයත් ඔක කරේ මොකද අත හදා බලනකොට ඒකත් හරි උණ්ඩත් හරි ඔයි මේ මොකද කියන්නේ පොදු ලෝකයේ සාමාන්‍ය සිද්ධියක් වඩ වතුණා. අර ගැරහිය යුතුයි කියන ගිහි කියන ක්‍රමය. ඊයයි දැන් ওই විදිහට වෙන් කරලා හදාගෙන දැන් ඉන්නකොට. අර කිමෙන සොයන්ජාත හැල් හට ගන්න එකත් මේ අනුව ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ වෙනස් වෙන්න ಗುಣ හිඟ වෙනකොට ඒ සොයන්ජාත හැලුත් ක්‍රමක්‍රමයෙන් හිඟ වෙන්න පටන් ගන්නවා. ඊට වාතය අපි අද ආත්මය ආශ්වාස කරන්න වාතය ගන්නකොට ඕන තරම් තියෙනවා වගේ කිව්ච එක දැන් ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ආහාරය පිළිබඳ. ආහාරය කාටවත් හංගා ගන්න ඕන කමක් නැහැ. ඕන තරම් වැඩිනම් අවශ්‍ය තරම් ගන්න පුළුවන්. වෙන කිසිම වටිනාකමකට වෙන් කරලා තියාගෙන වටිනාකමක් ගන්න දෙයක් නැහැ. ආ මින්න ඔයාට මගෙන් කියලා දෙන්න දෙයක් නැහැ. දැන් හුලඟ ගාගෙන අපිට ආ මගෙන් ආස්වාද කරන්න වාතය ටිකක් කියලා දෙන්න ඕනේ නැතුව වාගේ. මෙන්න ආහාර ටිකක් කියලා තව කෙනෙකුට දෙන්න දෙයක් ඒ කාලේ තිබුණේ. මෙහෙම මූලිකත්වයක් තමයි මුල් කාලේ තිබුණේ. අන්න ඒකෙන් පටන් ගත්තට පස්සේ ක්‍රමක්‍රමයෙන් අපි වෙන්ුණා. අර ගෘහේ නැන ගැරහීමට ඇනිලා ඉන්න එක තමයි ගෘහණිය කියන්නේ. ඒක ඇමිලා ඉන්න එක. එයා තමයි කාන්තාව. ඉති එයා මොකද කරන්නේ? තමන්ගේ පුරුෂයා සීමාවෙ පිට මොහොතක් හරි ඈත් වෙලා ඉන්නවා දකින්න නොදක ඉන්න බෑ. ඊට හැමදේම දකින්න කැමති. ඇසුරේ ඉන්න කැමති. අර ආහාරගෙන ඉඳ ගිහිලා ඉතහර සොයන්ජාත හැර කපාගෙන ඉන්න යන වෙලාවට හොයාගෙන ඉන්න යන වෙලාවට පාළුවක් දැන් හිලා කියනොත් හිටත් එක්ක ඇටි ඉන්නේ එක දාසේ ගේන්න උපක්‍රමයක් තියෙනවා. ගෙනහලා ගැප් කරලා තියාගන්න. ඒතර අපිට ඉඳ යන්න ඕනේ. එකෙනෙක් දෙන්නේ කෝක පටන් ගන්නට ඉතින් ඔයාලත් එහෙම කරන්නද ඔයාලත් එහෙම කරන්නද කියලා අනික ඇත උපදෙස් දුන්නා. දැන් ඔක්කොම මොකද කරන්නේ? දවස් දෙකකට ගෙනහලා තියාගන්න. ආයුත් උපක්‍රමයක් දෙනවා අර ඉතිරි. දෙකකට හැරයක් යන්න ඕනේ. තව තියෙනවනේ. දවස් තුනකට ඉතර ගියෙ. මේ ඔයාලත් ගියෙන්න. අන්තිම දවස් තුනකට ගෙනත් තියාගන්න. හතරකට ගෙනාව, පහකට ගෙනාව, හයකට ගෙනත් තියාද හතර ගෙනත් තියාගන්නකොට හිඟ වුණා. දින හතකට ආහාර ගෙනත් තියාගන්නකොට සොයන්ජාත නැති වෙලා ගියා. දැන් හරි වැඩි වෙන්නේ ගෙනත් තියාගත්තේ කන්න ගිහිලා 91යි කෑවේ. මේ ගැප් කරගත්තේ පොදුවේ ලෝකයාට පහළ වෙච්චදී තමන්ගේ ආත්මලාභයේ මුල් කරගෙන ආස්වාදයේ මුල් කරගෙන ඒකට උපක්‍රමයක් වශයෙන් අනුංගික ගෙනහල්ලා හත් දවසේ නැති වෙන ගෙදර තියාගත් එකේ පාපේ තමයි. සාපේ තමයි. අර සයන්ජාත හැල් නැති වෙලා යන්න හේතු. ඊට පස්සේ ගොවිතැන් කරගෙන කන්න සිද්ධ වුණා. අර වැන් ටිකක් දාගුවාම මේක හැදෙන්නේ අලුත් ක්‍රමයක් හදගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ ටිකක් කන්න ගත්තාම ඉතුරු ටිකක් වපුරනවා. වපුරපේ ඉක්මනට හැදිලා එනවා. අද වාය කල්යල් යන ඒවා නෙමෙයි. අද වැපුරවන හිට හැදිලා. ඒ වගේ ආරම්භයක් ආවා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? වපුරපු නැති